දැන් මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේක හොඳට තේරුම් අරගන්න ඕනේ. මේ ප්‍රශ්නයල් ලියන කොටත් කියන කොටත් දැනුවත් වෙන්න ඕනේ කියන්නේ වැදගත් දෙයක්. පොටු ගෙන ඒම දැන් විලාසිතාවක් වී ඇත. පොටු නිසා ශාලාව ඇහිරි ඇත. අන් අයට ඉඩ මදි වී ඇත. එක්කෙනෙකු පොට්ට දෙක තුනක් තබා ගනි. සමහර අය විම වාඩි වෙති. මේවා නොකරන ලෙස අවවාදයක් කරන්න කියලා මේ ලීමක් කරනවා. දැන් මේ බුද්ධ ශාසනයේ අවවාද කරනවා නෙමෙයි තේරුම් හරහා වැඩ කරන එක. එහෙම තම සංඥාව දැනගන්න හරි එහා පැත්තේ බෝල්ඩියක් ගහලා තියෙන. අසනීපයක් නැති කෙනේ පුටුවක ඉඳගන්න එක වටින්නේ නැහැ. ඉතින් හිතලා බලලා වරුදියා තමන් එක අයින් කරගන්න කියන නිසා මට කාරව විධාන දෙන්න මම ලැහැත් කියලා නෑ. මම මගේ විධානය කරගන්නවා. මට හිතර මං හිතෙන් ගතෙන් මගේ හිතර මගේ ගතර විධාන දී මම හදනවා. එහෙම වනා කණිකායර කියන. මම මොනවා කරන්නද එහෙම නැතුව කරගත්තා. ගැටෙන වැඩ මට කරන්න බැහැ. අපි පුටුව අහගෙන ඉන්න බුද්ධිදගෙන කියලා මට කාරව කියන්නත් බැහැ. හැබැයි Taman දැනගන්න ඕනේ මට ලෙඩක් දුකක් නැත්නම් මේව ඉන්න පුළුවන් නම් අනුන්ට කරදර වෙන වැඩි මම කරන්න හොඳ නැහැ. මේකෙන් පිටිපස්සින් ඉන්නේ කියලා මගේ ලීගුසලා ඉන්නකොට කරදරයක් නෑ. Taman හිතන්න පුරුදු වෙන්න ඕන. හිතලා අයින් කරගන්න පුරුදු වෙන්න ඕන. එහෙම අමාරුවක් නැත්නම් ඒ අමාරුවක් තියෙනවා මොකද කරන්නේ? අනිකාර කරදරයක් පිටිපස්සින් ඉන්න කරදර නැති වෙන කාරිය වටපිට බල්ලා පුටුව තියාගෙන එහෙම හරි තැනකින් අනිකාර බාධාවක් නැති වෙන ක්‍රමයක ඉඳගන්න ක්‍රමයක් හොයාගන්න එක මොනවා කරන්නද? ඉතින් ඔකට මට විලාසිතාවක් ඉඳ නැද්ද මම දන්නේ නැහැ. ඒක ලෞත්‍රා බුදුරන් වහන්සේ නම් දන්නවා. මේ විලාසිතාවට ඉඳගෙන ඉන්න කෙනෙක්ද මේ ලෙඩකර ඉඳගෙන ඉන්න කෙනෙක්ද කියලා මට නම් දැනගන්න ඥාණිය නැහැ. ඒව කෙනෙක් ඉන්නවා ලෝකෙ එක්කෙනෙක්. ඒ තමයි ලෞත්‍රා බුදුරන් වහන්සේ. උන්වහන්සේ ඉදිරියෙන් ඒව කරන්න බෑ. උන්වහන්සේ දකින්නවා ඉලහත් කියලා එනකොට ඔන්න හෙට දවසේ පොයන. අද හෙටනා පොයේදී ඔන්න හෙට මෙන්න මෙහෙ වැතකින් මෙහෙම බුද්ධිලේ කෙනා මෙහරි මෙන්න මෙහෙ පුටුවක් අරගෙන. ඇයි අන්නවල් අහවල් තෙන් තියාගෙන මෙන්න මෙහෙම ඉදිරියේ පිටිපස්සේ ඉන්නා මෙන්න මෙහෙම නම් ඇති කෙනෙක්. ඒ පුද්ගලයාට වැහෙන්නේ ඉඳලා හිටන් පාඩුවකුත් කරනවා හිට මෙන්න මෙහෙම එකක් වෙනවා කියලා බුදුරයන් වහන්සේන අද දන්නවා. මං කොහොමද දැනගන්නේ? ඒ අනාවරණ ඥානිය මට නැහැ. ඒ නිසා ඒක අපිට එකපාර තීරණය දෙන්න බැරි හින්දා මම මේ කියන්නේ. මොකද මේ වදිනේ බරපතලයි. ඒ කියන මේ විදිහේ ප්‍රශ්නෙකින් එකපාර ගන්න එපා කියන එකයි මේ පෙන්වන්නේ කාටවත් යහපත. මොකද පොටු ගෙන එහෙම දැන් විලාසිතාවක් කියන්නේ මේක ලෝක සම්මත කතා බහ වචනය. මේක ධර්මානුකූල වචන ක්‍රම රටාව නෙමෙයි. ඒක විලාසිතාවක්ද නැද්ද කියන එක දැනගන්නේ කොහොමද? ඉතින් මම දන්නවා මේ තැන ඇතර මෙන්න මෙහෙම අමාරුවක් තියෙනවා. ඒකයි මෙයා පුටු වෙන්නේ. මෙයාට කිසි අමාරුවක් නැහැ. මෙයා මේ පුටු වෙන්නේ ලොකු ප්‍රමද. මම කොහොමද ඕක දන්නේ? ඒ නිසා මට කියන්නේ විලාසිතාවෙදී යම් කෙනෙක් පුටු තියා ගන්නවා නම් ඒක හොඳ නැහැ. එහෙම කියන්න පුළුවන්. අද මේ තියා ඉන්නේ මෙන්න මේ හේතුවෙන් කියලා කියන්නේ මම කොහොමද? ඒක ලෞත්‍රා බුදුරණන් වහන්සේගේ දේශනාව කියන ක්‍රමයක්. නිසා උන්වහන්සේගේ දේශනා ක්‍රම රටාව අපිට ගන්නයි තියක් නැහැ. අපිට කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් තමන්ට පහතුවෙන් බිම ඉඳ ගන්න පුළුවන් නම් ඒ තරමට අනික් අයට ඉඩ කඩ ඇහැරෙන්නේ නැහැ. අනික් අයට යම් කිසි දහමක් අහනකොට අවධානය නැඹුරු කරගන්න පහසුවක් වෙනවා. ඒ නිසා මම අමාරුවක් නැත්නම් මෙහෙ මෙහෙක ඉන්න එක වටින්නේ නැහැ. අර බෝඩ් එකක් ගහලා තිනවා එහෙම අයිට වෙනි බුද්ධිලේ වෙන් කරන්නේ නැතුව. ඒක නිසා මම කදා මීට වත් ඉඳ ගන්න පුළුවන්කම තියෙදි මම නම් පුටු ගිනක් තියන්නේ විලාසිතාවට ඉන්නේ නැහැ කියලා තම තම තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න එහෙම හැදෙන්නේ. ඒතකොට ඒ වගේම යම් කිසි විදියකින් මේ සමහර අය කොට දෙක තුන තියාගන්නවා සමහර අය ටිකක් වත් නැහැ කියලා තවත් දෙහා පැත්තේ කොට තියෙනවා. ඔන්නම් ඒ අයට කොට තවත් තියෙනවා මේ උල. මේ දාලා නිකන් අර නාස්ති වෙන හින්දා අවශ්‍යතාවයක් නැත්නම් ගන්න ඕන හින්දායි තියා තියෙන්නේ. මේ ගිනහලා පූජා කරපුවා මේ උල මහා කුලක් තියෙනවා තව හාර පන්සියේ ඉඳලා. ඉතින් අවශ්‍ය නම් ගෙනහලා තියාගන්න ඕනේ. හැබැයි ඒකෙත් දැක ගන්න ඕනේ. ඇයි මම කොට දෙකක් තියාගත්තේ? එකක් තියාගන්නකොට තුනටිය සිදෙනවා නම් මොක හරි අමාරුව තමන්ට තියෙනවා. අපි දැන් මේ කය මහ ගෙඩ ගොඩ. ඒක එක්ක නේද විවිධාකාර අමාරු. සමහරවිට කොට දෙකක් තුනක් තියාගත්තේ නැත්නම් ඉන්න බෑ පෑ ගන්න. තමන්ගේ කයේ තත්ත්වය ඒක නම් ඒ හේතුවෙන් තියාගත්තොත් මම මොකද කරන්නේ? ඉතින් නිකන් අනික් අයට වඩා ලොකුවට මගේ ටිකක් ලොකුයි මගේ උපාසකකම කියලා එහෙනම් පොඩ්ඩක් උසලා තියන්න කොට දෙකක් තියාගන්න පුළුවන්. ඒක මහාන්ත අත්කම. උගේ ඇති උපාසකකමක් නෑ මොට්ටකමක් ඒක. එහෙම තියනවා. ගැලපෙන්නේ නෑ. ඒක තේරුම් ගන්න ඕනේ මම මේ තියා ඉන්නේ මොකටද? ඒකත් ප්‍රයෝජනයක් ඇතනම් කොට එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ 10ක් තියාගත්තා හරි තියාගත්තා නම් ඒක හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව ඇත්ත වශයෙන් නොකර නොයැලකුවේ හැකි හේතුවක් විය යුතුයි. ඒක තේරුම් අරන් එහෙම කරගන්න ඕනේ. අරයා තිබ්බ ඵලියට මෙයා තිබ්බ ඵලියට තියන්න හොඳ නෑ. ඒක තමුන් දැනගන්න ඕනේ. ඉතින් යම් කිසි විදියක අලු පාරු තියෙන විදියක් නෑ. මේ දැන් මේ අලු කොම අපේ මේ බලබලා මොනවද අලු කියලා සෑහෙන මේ පිටිසක් පින්දහම් කරගන්නවා. ඒවා ඔක්කොම අපේලා. අර උල ගිරන් දීපු කොට තවත් තියෙන්නේ ඒකයි. ඉතින් මේ ගිරන් දාන්නේ නැත්තේ තවම වැඩ පොළ ඉවර වෙච්ච නැති මේ තා ආසන්න හරියකදී තවත් ඉවර නෑ.
දූවිලි ගෑවෙන නිසා කය වේනේ ඉඳ අත්‍යවශ්‍යයෙන් පරිහරණය කරන් ටික ගන්න අනික හරි තියෙන්න. තව ඉතින් මේ සුද්ධ කළා ඔක්කොම විරුණාට පස්සේ ඔක්කොම එළියට දැම්ම හැකි නැහැ නක් කුණු ගෑවෙනවා කිල්ටු වෙනවානි කියලා තියා තියෙන්නේ. නමුත් එහෙම අවශ්‍යතාව වෙනා තියෙනවා නම් ඒ ඇයටත් එහෙම තියා ගන්න පුළුවන්. නමුත් මේ කොට්ටයක් හරි දෙකක් හරි තියා ගන්න එකකින් හෝ තව කෙනෙකුට කරදරයක් නම් තමන්ම හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ තියෙන වස්නේදී කොට්ට මදි නම් එහෙම මාත් පුළුවන් තරම් මගේ පහදුව රලසා ගන්න ගම අනික් කෙනාටත් එහෙම පහදුව සරසා ගන්න මගක් පාදලා දෙන්න ඕනේ අසාධාරණ නොකරන විදිහට. ලැබිච්ච දේවල් බෙදා හදාගෙන හරියට පොදුවේ කරනවා වගේ. මේ තියෙන දේවල් පරිභෝග කරන එකත් මේ සාසික දේවල් පොදුවේ පරිභෝග කර ගන්න ඕනේ. එහෙම විශේෂ කරලා මං වැඩියෙන් ගන්න අනික් කෙනාට අයිති දේ සූරා ගන්න හොඳ නැහැ කියලා තමන්ම දැනුවත් වෙන්න ඕනේ. මේක අවවාද දෙනවා මේ බුද්ධ ශාසනේ නෑ. මෙයා මේ පස්සේ හදාගත්ත ක්‍රමවේද. සකින් නැති අය නිසා මතුවෙච්ච ක්‍රමවේද මිසක් 20 අවුරුද්දක් යන බුදුරන් වහන්සේගේ ශාසනය තුල අවවාද අනුශාසනා කරන්න කියන් දිනු ඇත්ත කියා දුන්නා තේරුම් ගන්න කළා. ඒ කාලේ තමයි මහරහතන් වහන්සේලා බොහෝ කර විහි වුණි. ආර්ය උත්තමිය වැඩි හරියක් පහළුණි. සෛදීව තමා ඇත්ත නැත්ත තේරුම් ගන්න කටයුතු කරන මුල් කාලේ. ඊට පස්සේ විවිධාකාර හේතු නිසා තමයි අකමැත්තෙන් නමුත් පළවන්න සිද්ධ වුණේ ওই නීති මාලා. කැරියොත් හාමුදුරු ඇදලා විතරම බුදුරන් වහන්සේට කියනවා. අනේ ස්වාමීනි දැන් නෑ වැඩේ වරදිනවා. මේ බොහොම දුෂ්‍යයි සංඝ පරපුර. ඉක්මන් කියලා පණවන්න මේ. නීතිගත කරන්න මේ ඇවැත් පණවන්න. කලබල වෙන්න එපා. මේ සාරිපුත්ත කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ ඊට කල් දන්නවා. ඔහොම කීකේ ඉන්නවා. පැනෙවිර සෑහෙන කාලයක් යනවා. අන්තිම උග්‍ර සත්‍යෙටපත් වෙච්ච ප්‍රශ්නයක් වුණා. එදා ඉඳන් පණවන්න පටන් ගත්තා. ඒක තමයි තථාගතයන් වහන්සේ කල් දන්නවා කියන්නේ. සංඝ පරපුරට බාධාවක් එන ප්‍රබල බාධාව ආයනකම් පැනෙවිනේ. ඊට පස්සේ පැනෙවයි කියලා පෙන්නන. සතර පරාජිකාය පටන් ගන්න යන කිදලා. කාම මෛත්‍රී පරාජිකාව මුල් කරගෙන තමයි ඇවැත් පැනීම 20 අවුරුද්දකින් ආරම්භ කරලා තියෙන්නේ. එතන පටන් ගන්නේ තමයි ඔය ඇවැත් ඔක්කොම පැනෙවි. නමුත් අවසාන වෙනකොට මොකද කරන්නේ? යම් කිසි සහනයක් දුන ක්‍රමවේදයක් තිබුණා. ඉතින් සංගතේ මේ කැමති නම් කුඩානු කුඩා ශික්ෂාපද බහතාවල් අවශ්‍යයක් දෙනවා කියලා පින්නම් පානි දිලා බුද්ධ අදහස් නිදහස් කිරීම කරලා හිටන් උදාහරණ පින්නම් පෑ. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. මොකද එහෙම නොවුනනම් එහෙම බුද්ධාත්මා කැඩීමෙන් විසුණු මහ විශාල අපරාධියකුත් වෙනවා. ඒ සුදුසු කල් වකවාන් තුන් කල් දත් නිසා බුදුරජාන් වහන්සේ මයි එක දන්නේ අය දන්නේ ඇයි ඒක එහෙම එකක් පැනෙවි කියලා. ඒත් බුදුරජාන් වහන්සේගේ ප්‍රතිඥාව. ඉතින් ඒ නිසා ඊට පස්සේ විවිධාකාර ප්‍රශ්න ඇති වුණා. සමහර වෙලාවට අපි දන්නේ අපිට පෙන්නපු පැත්ත විතරයි අපි ගන්නෙ. යම් කිසි රජයක් හරි යම් කිසි සමාජයක හරි මොනවා හරි යම් කිසි පත්‍යක පිරිසක් ප්‍රධාන වුණාට පස්සේ ඒගොල්ලන්ගේ වාසිය තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. අනික අපෝ දෙවිනි කරනවා. පක්ෂ වේදත් ඒ වගේ. යම් කිසි පක්ෂයක් ජයගත්ත නම් ඒගොල්ලන්ගේ පක්ෂයේ ඉහළින්ම තියලා කතා කරනවා. අනික වල පොව් කරනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඔය ඇති අනික නිදි නෝ තියාගේ පැත්තේ ඉහළම දීලා කතා කරනවා. අනික කව කොම් කරනවා. ඉතින් මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේදී අපි ආවල් හාවල් ධර්ම සංගායනා පැත්තුවා. මෙහෙම දුස් සියලු සසුනේ නිර්මුල හැදියා. ඔය ආදිවාසීන් කියනවා ඉතින් කුලාන කුලා ශික්ෂාත මොනවද කිව්වහම අයිතරින් සඳහන් කරපු ක්‍රමයක් තියෙනවා. හතර පහල අධිකාර හැර අනික්වා කුඩාන කුඩා ශික්ෂා පද කියලා භික්ෂුන් වහන්සේලා කිවලු ධර්ම සංගායනා. මේ සිවිපිලිසෙන් වියවත් මහ රහතන් වහන්සේලා 500ක් එකතු වෙලා කරපු ධර්ම සංගායනා පළවෙනි එකේ. ඉතින් සමහර අය මේ පල්දිහා ඒවා කුඩාන කුඩා ශික්ෂා පද අනික්වා මෙහෙම මේ මහා ශික්ෂා පද කිව්වා. රහතන් වහන්සේ නමක් සිවිපිලිසි වියතිය සාමාන්‍ය හැව රහතන් වහන්සේ නමක් බොරුවක් කියන්නේ නැහැ. ඒක සිද්ධාන්තයක්. සිද්ධ නොවේ දෙයක් අධර්මයක් ධර්මීය කරන්නේත් නැහැ. එහෙනම් සිවිපිලිසෙන් වියවත් මහ රහතන් වහන්සේලාගේ මහා ශික්ෂා පද මොනවාද කුඩා කුඩා ශික්ෂා පද මොනවාද කියන ප්‍රශ්නයක් දුන්න පිළිතුර දෙයාකාරයක් වෙන්න බැහැ. දෙයාකාරයක් වෙනොත් එකක් වැරදි. එකක් හරි එකක් වැරදි කියනවා. එක දෙකම වැරදි. මොකද දෙයාකාරයක් සත්‍යයකට ඉන්න බැහැ. එන සිවිපිලිසෙන් වියපත් මහ රහතන් වහන්සේලා යම් කිසි වදනයක් කිව්වා නම් ප්‍රකාශ කළා නම් ඒගොල්ලෝ දැකලායි කියන්නේ. නොදැකා ගෝඩුවාවට කතා කරන්නේ ධර්මයේ ගැන. ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. එහෙනම් ඉදා දේශනා කරපු වෙලාවේ සංගායනා ගැන විග්‍රහ කරපු ඒ දෑංගුල පිළලා දිනා විග්‍රහයදී සතර පරාජික ආහාර ඉතුරු ටික මේ කුලාන කුලා ශික්ෂා වලට වැටෙනවා කියලා විස්තුන් වහන්සේලා කිව්වයි කියන්නේ. ඊ අවස්ථාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එන්නවා. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ වුණාට බුදුරන් වහන්සේ පිරිනුවන් පාලා හිටන් තව ඒ උස්නයන්ටත් ඉස්සෙල්ලා භික්ෂුන් වහන්සේලා ශික්ෂා භාදවනා කියලා අපිට අපවාදයක් කියනවා. ඒකින්ද අපි ඒක නොකර මේ දුන්න හැටියට හැකේනියන් කියලා තීන්දුවක් කරගත්තා කියලා. ඒකත් බොහොම සාන්තයි හොඳ. හැබැයි රහතන් වහන්සේලා නම් කොරසක් එක විදිහක උත්තරයක් දීලා තව කොරසක් ඊට වෙලා වෙනස් උත්තරයක් දෙන්න ක්‍රමයක් නැහැ. ඒක නිහඬ වෙනවා. දන්නවා නම් කියනවා. එහෙනම් ඔතන වෙන්නලා තියෙනවා රාජීව පිළිසෙවි ව්‍යාපත් මහ රහතන් වහන්සේලා පෙන්නපු කාරණයක් හැටියට කිව්වේ මොනවද? අර සතර පාරාජිකාව ඇරින්ද අනික කුඩානු කුඩා ශික්ෂාවද කිව්වා කියලා දේශනා විග්‍රහ කරලා තියෙනවා. එහෙම නම් ඊට පස්සේ දෙවෙනි ධර්ම සංගායන විශ්වනාථ පැන්වීම මොනවා කරපුවායි? අකයිකව දසවස්තු කැපයි කිව්වයි කියලා. සතර පාරාජිකාව ඊට පල්ලේ හැවවා. ඉතින් සංගතේ මේක විදිහට කුඩානු කුඩා ශික්ෂාවද බහාතාවන් අවසර දෙනවා කිව්වහම සංගේ ආතල නායකයෙක් පනවලත් නැහැ. එහෙනම් සංගේ ආතල පැනවු නායකත්වයකුත් නැන්න. මොකද පැනවි බුදුරණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරපුවාම අපි ඒ ක්‍රමවේදය තුළ කටයුතු කරන යමෙක් ඇත්නම් ඒ අයත් එක්ක ලැබෙදලා මේ කටයුතු කරගෙන යනවා. අපේ සංවිධානයේ ඔහොම එකක් කියලා ආනන්ද හැමතුළු එක්තරා බමුණෙකුට දේශනා කළා. සාසනයේ පැවරුව යම්කිසි නායකයෙකුත් නැහැ නම් ඔබ වහන්සේලා බුදුරණන් වහන්සේ කවුරුවත් විස්තුන් මහතේ නාවල එහෙම සංඝ නායකත්වයක් පැවරුවෙත් නැත්නම් ඔබලගේ නායකත්වයක් නැහැ නේද කියලා මෙහෙම අපි බවුනා කියන එකට පිළිතුරු දුන්න ආනන්ද හඳුනි. මේ අපිට නායකත්වයක් තියෙනවා. ඒ පුද්ගලයෝ නෙමෙයි. යම්කිසි ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒ ධර්මයේ අනුගමනය කිරීමයි අපි වැඩ පිළිවෙන්නේ. ඒක කරන යම්කිසිසක් ඇද්ද අපි ඒක ආසී වෙලා ඒ කටයුතු කරගෙන යනවා. ඒ ධර්මයට අනුකූලව. ඒ ධර්මයේ නිසා අපි අසරණ වෙලත් නැහැ. අපිට ගුරුවරයෙක් නැත්තේත් නැහැ. ධර්මයේ ගුරුවරයා කියලා කතා කරේ විග්‍රහ කරලා පෙන්නනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉතින් සංගතේ මේ කැමති නම් කුරාණු කුලා ශික්ෂාපද මහාතාවල අවසර දෙනවා කියලා ඒක බුද්ධ ප්‍රඥප්තියක් වෙලා ඉවරයි. ඒක වාර දුන්නේ කාටද? ඔබ මේක කරපන් මේක කරන එකට දඬුවම් කරපන් එහෙම එකක් දීලා නැන්නේ කාටද? දැන් ওই දේ බලන්න කියලා තියෙන ලොකු ප්‍රඥාන්නේ කරලා තියෙන විස්තුනාතිලා කියන එකයි කරලා. අයින් කරන්න නුසුසුසායත් අයින් කරලා. දැන් මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඊට පස්සේ ලොකු විසිප්තයක් එනවා. දැන් යම්කිසි ආකාරයකින් මොනවා හෝ මේ ධර්මයේ තුල විශාල වික්ෂිප්තතාවයක් මේ ලංකාවේ ඇති වෙලා තිබිය යුතු කාලයක් තියෙනවා. ඔය බැමිණිතියා සාය කියන මහා අවුරුදු 12ක මහා නියං කාලයක් ආවයි කියන. ඇයිද මේ ලංකාවේ තියෙන මුළු ආහාර සියල්ල විනාශ වෙනා මුළු බුද්ධ ශාසනය වෙනසිලා ගියා. ඔය අටුවාවක විග්‍රහ කරලා තියෙනවා සීතල්පව්වේ සහ අනුරාධපුරේ මහා විහාරයේ 12000 ගානේ වික්ෂුන් වහන්සේලා හිටියා කියලා. ඒ බැමිණිතියා සායට ඉස්සෙල්ලා ඒ කාලේ අන්තිමන මිනිසු ගස්වල කොළපොතු කන්න පටන් ගත්තා. මිනිසු පස්සේ පල්ලා මිනිසු මරාගෙන කන්න පටන් ගත්තා විනීමක්. ඒ තරම් මේ සාගිතේ නියගේ විනාශ වෙලා කණ්ඩ දේවල් තු මිනිසු බැරෙනවා. මෙරි මෙරි යනකොට මිනිසු ගත පියවර. අදත් ඉන් ඔහොම එකක් වුණා නම් අදත් ඔය වගේ පියවරක් ලෝකයා ගන්න. මෙන්න මෙහෙම කාලයක් වෙනකොට මේ මුල් කාලෙදී එකතු කළා තිබිච්ච දාන්නේ වී ගබඩා කරපුවා තිබුණලු ওই දෙපොළෙම සිතුල්පව්වේ සහ මහා විහාරය ඇති විබිම් දෙකේ සංඝයා විසා පූජා කරපු අවුරුදු 3කට ආහාරය සඳහා වී තිබුණා. ඒක අවස්ථාවකදී වල්නකොට එක දවසකදී මියෝ ඒ වී ඔක්කොම ඇදලා විනාශ කරලා. දැන් 12000කට 3 අවුරුද්දට කන්න තිබිච්ච වී මියෝ කෑවා කිව්වම් පුදුමයක් නේද එක දවසක. එක රැයක් ඉවි වෙනකොට. දැන් පුදුම හිතන්න පුළුවන්වත් දේවල්ද මේ? හොඳයි අපි හිතමුකො මීයන් ගත්ත සාගිත එහෙදිලා උනුත් ගිහින් ඔක්කොම එකතු වෙලා එකතු වෙලා නැත්නම් පොළොවට වෙන හදාන්නේ වෙනෝන්ට ඇද්දා කියලා. ඉතින් මේක කරනකොට එදාම ඊරෑයේ සිතුල්පව්වේ තියකම කරලා. එහෙ 12000 අසෝන් අවුරුද්දට තිබිච්ච ආහාරයේ ඔක්කොම මීයෝ ඇද. ඉතින් ඊයට දැන් ආහාර නැති නිසා මොනවා හරි කන්න නැති නිසා ඒ පිරිස සිතුල්පව්වේ ඉඳලා එනවලු අනුරාධපුරේ. අනුරාධපුරේ පිරිස සිතුල්පව්වට යන්න එහෙන් එනවා. 24000 දෙපැත්තෙන් 12000 දෙපැත්තට යන්න එනවා ආහාර නැති වෙච්ච නිසා. අතරමඟදී මේ මුණ ගැහුණා මේ දෙගොල්ලෝ. දැන් 24000 එකතු වෙච්ච දැන් අපිට වෙද්ද සිද්ධියමයි ඔබ වහන්සේලාට වෙලා තියෙන්නේ. ඔබ වහන්සේලාට වෙච්චකමයි අපිටත් වෙලා තියෙන්නේ. දැන් අපි කාටවත් ආහාර නැහැ. ඕක දඟලන්න ඕනේ අපි ගිහිල්ලා ගස්වල ඉඳ ගන්න. මේ ජීවිතේ දවස් ගන්න ඉවරයි. 24000ම ගිහිල්ලා ගස්වල ඉඳගෙන එහෙමම අපවත් වුණා. කන්නේ බොන්න නැතුව ඉන්නයි තම 7000කින් අපවත් දෙනකොට මේ සාපේ පළ දෙන මොන දෙයියද වැළුවේ? මොකද්ද මේ මහා සාපේ? දැමේ හෝක බයි දුර්විෂ බයි අමනුෂ බයි දුරු කරන බුද්ධ ශාසනය තුළ වික්ෂුන් වහන්සේලාට මෙච්චර දෙයක් වුණා කිව්වම තවත් මොකද ඉන්න තියෙන්නේ? වික්ෂුන් වහන්සේලා 24000 කන්න නැතුව එක තැනකදී ওই විදිහට වෙලා තිවිච අවුරුදු තුනකට තිවිච ආහාරයත් මියෝ කාලා විනාශ වෙලා උන්වහන්සේලාට වඩි කින්නේ මැරෙන්නට මේ ලෝකේ තවත් බලාහිඳ කෙනෙක් හිටියේ නේද? ශක්‍ර දෙයියෝයි අර දෙයියෝයි මේ දෙයියෝයි ඔක්කොම එකලා හිටියයි කියන මහ පොළොව කම්පා කරන්න පුළුවන් ඉදී ඉතිවල තියෙන මහරහතන් වහන්සේලා ඉදිබල් දිනා හිටියයි කියන කවුරුවත් ඉදලා නැහැ මේ කාලේ. අර 24000 මලා. දැන් මොන සාපයක් පරිදිලා තියෙනද මේ බෞද්ධ ලෝකෙත්? දැන් ඇයි එහෙම වුනේ? දැන් අපිට හොයන්න බැරි හිතන්න බැරි ලොකු ප්‍රශ්නෝවය තියෙනවා. මේ ධර්මයේ යම්කිසි අධර්මයක් වශයෙන් යම්කිසි අධර්මයක් ධර්මයේ හැටියට මතුවා නම් ඒ වගේ වැහිලා ගියා නම් මේ බුද්ධ ශාසනේ වැහෙන ක්‍රමවේදයක් එහෙම ආවන මහා සාපයක් පළදෙන. කොයි ක්‍රමෙන් හරි එහෙම සාපයක් එන්නත් ඉඩ තියෙනවා. එහෙනම් වික්ෂුන් වහන්සේලා මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් හිතලා බලන්න හරි ගැඹුරු පැත්තක් ඔය. මොන තරම් නම් සාපයක්ද මේ පළදීලා තින්නේ මෙච්චර සීලවන්ත ගුණවන්ත වික්ෂුන් වහන්සේලා වැඩ හිටපු කාලේක නම්. මෙහෙම දෙයක්වත් වෙන්න පුළුවන්ද මේ බුද්ධ ශාසනයක් කියන එක බබලන්නේ කොහොමද? එදා සත්‍යය ඕක නම්. හිතලා බලන්න දෙයක් මම ඔය කියන්නේ. හරි භයානකයි ඔය தත්ත්වය. අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී දෙව්දත් තෙරුන් වහන්සේ විසින් යම් කිසි කටයුත්තක් කළා ශාසනය විනාශ කරන්න. හැබැයි මේ ශාසනය විනාශ කරන්න කලේ සැප සම්පත් දීලා කරන වැඩ පිළිලක් නෙමෙයි. මේ ලෝකයා නිතරම භික්ෂුන් වහන්සේලාගේ සීල් තුසිල් බලන ක්‍රමවේදයක් ඉස්සර ඉඳන් තිබුණා. භික්ෂුන් වහන්සේලා යන්තරමන් දුක් විඳිනවා. යන්තරමන් අහේනී ජීවත් වෙනවා. යන්නේ හිරෙපු දෙයක් එහෙම දෙයක් මොනවත්ම නැතුව. ඔය මොනව හරි අදගත පොඩි සිවුරු කෑල්ලක් යන්තම් ඇඟදාවට වගේ හිටියා නම් පාත්‍රයක් කරගෙන හිඟමන් ලැබිච්ච දෙයක් අරගෙන කොහේ හරි ගහක් මුලහට ජීවත්ලා කාලෙ ගෙවුවා නම් එහෙමයි තමයි සිල්වත් කියන එක බුද්ධෝත්පාද කාලේ ඉස්සෙල්ලා ඉඳන් තිබිච්ච කතාවක්. ඒක අදත් තියෙනවා ඉදත් තිබුණා. එදා මහබෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී උදව්වට උපකාරීට පස්වගේ තවුසු. ඔය දෘෂ්ටිය හිටියේ. මේ ක්‍රමේ බුදු වෙනවා වගේ නෙවෙයි කියලා බුදුන් වහන්සේ ආහාරයෙන් පෝෂණය වෙනවා කියලා. ඒක දැක්ක ගමන් මොකද කරන්නේ? දැන් ඉති වැඩක් නැහැ. උන්වහන්සේට ප්‍රස්ථාන කරලා. මෙච්චර දුක් විඳලා බුදු වෙන්න බැරි වුණා නම් දැන් කොහොමද කෑම අරගෙන සුපෝභෝ කියලා බුදු වෙන්න අපි දාලා යන්න කියලා. පස් දෙනාම අත්හැරලා යන්න කියලා. උන්වහන්සේ දාලා තමයි වර්ණසේසේ පතන රාමයට ගියයි කියන්නේ. එහෙනම් ඒ කාලේ ක්‍රමයක් තිබුණා. යථාබෝධිය ලබා ගන්න නම් සීලවන්ත ගුණවන්ත බවට පත් වෙන්න නම් හරියට දුක් විඳින්න ඕන. කන් නැතුව ඉන්න ඕන. ඇඳ ගන්න නැතුව බොහෝම දුකසේ ඉන්න ඕන. ඔය වැරහැලි හොය ඇඳ ගන්න ඕනේ. නිවතක් ඉන්න තැනක් තියෙන්න බෑ. එහෙම තියෙන හැටි කවදාවත් සීල් රකින්න බෑ කියන එක සම්මතියක් ඒ කාලේ නම් තිබුණා. ඔන්න මේ සම්මතිය තිබිච්ච නිසාම මේ ශාසනය විනාශ කරන උපක්‍රමයක් වශයෙන් ගත්තා දෙවිදන් දෙලත් ඕක. ඕක අරගෙන ඉවරලා හිටන් බුදුරන් වහන්සේට නීති පහක් ඉදිරිපත් කළා. බොහෝම සීලවන්ත ගුණවන්ත හැටියට පේන නීති පහ. ඒක යටි උගල මොකද්ද? යටි සූත්‍රයේ මොකද්ද? මෙන්න මේ ටික ඉදිරිපත් කළාට පස්සේ මේ භික්ෂුන් වහන්සේලාට මේ චර්යාව ගෙනියන්න බෑ වෙහෙසයි. ඒතොර සිවිල් වල යන්න යනවා. මගේ බලාපොරොත්තු සාර්ථකයි. මට ඕනි බවත් ගෞතමයන් වහන්සේට සම්බන්ධලා ඉන්න හාමුදුරු පරපුර ඉවර කරන්නයි. මේ දූෂ්‍ය මානසිකත්වයෙන් දූෂ්‍ය නිගමනේ අරගෙන. ඕකට කද්ද ප්‍රෝඩාව මොකද්ද? හොඳ ලස්සන නීති පහක් ඉදිරිපත් කළා. ජීවිතාන්තයේදී භික්ෂුන් වහන්සේලා අරණ්‍යෙම ඉන්න ඕන. රුක්මුළු ශුන්‍යාගාරවල ඉන්න ඕන. ආයි ආවාස හදලා දුන්නේ නැහැ. පන්සල් වල ඉඳයි කියක්. ජීවිතාන්තය දක්වා වාසිකූල ජීවරම දරන්න ඕන. ආයි ගිහි ආයතන සිවුරු කණ්ඩේ පතහනම් කරවන්න ඕන. ජීවිතාන්තය දක්වා පින්නපාතියෙම ලැබිච්ච දෙයකින් ජීවත් වෙන්න ඕන. අනික් කිසිම දානයක් ගන්න බැහැ. මස් මාසයෙන් සම්පූර්ණයෙන් වැළකීලා ඉන්න ඕන. ඒ වයි කියක් නෑ. ওই ආකාරයෙන් ඉල්ලා හිට මේ නීති පහක් බුදුරණාතේ ඉදිරිපත් කළා. මෙන්න මේ ටික අනුමත කළා දෙන බොහොම හොඳ නීති. බුදුරණාතේ අයින් කළා කියලා කියනවා. මගේ ශ්‍රාවකින දුක් විඳින්න නැති වෙලා සැනසෙල්ලේ නිවන් අවබෝධ කරගන්න හැකියාව තියෙද්දි. ඒ ක්‍රමවේදී එහෙම තියෙද්දි මොකටද මේ දුක් විඳින්නේ? එහෙම එකක් මම අනුමත කරන්නේ නෑ. එහෙම පැහැදිලි විග්‍රහයක් කළා වෙන්නවා. ඒක ප්‍රතික්ෂේප කරනවා. කැමති කෙනෙක් ඕන ඕඩියක් කරගත්තා. අකමැති කෙනෙක් නිකන් හිටපුවා. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. දැන් මේ විලාසින් පෙන්වන නීතිමාලාව කොහොම තිබුණා වාගේ මේ බුදුරන් වහන්සේ දේශනා කළ නීතිමාලාව නිදහස් චින්තනය. මේකෙදි බුදුරන් වහන්සේ පෙන්වන යෙලකොඩියක් ශික්ෂා පද අලංගු වෙච්ච ශික්ෂා තුනක් තියෙනවා. ඔබ සූත්‍ර පිටකේ තියෙනවා පැහැදිලි කරලා. ඒ ශික්ෂා තුන මොකක්ද? යම්කිසි හිතෙන් යම් කිසි ලෝභ දේශ මොහ කින මෙයන් යම් හිතය යමක් හිතෙන් සිද්ධ වෙනවා නම් මෙන්න මේක පාලනය කරගන්න පුළුවන් හිතෙන් ලෝභය දේශ මොහ සහගත තත්ත්වයට පත් වෙන එක ඇති වෙන ඉදිරිය පාලනය කරලා සුද්ධ කරගන්න පුළුවන් ඒක පුළුවන් ඒක විසුණුහන් දෙනමල කියනවා ඔබේ ක්‍රියාව තුලින් ලෝභයේ ද්වේෂයේ මොහයේට පත් වෙන ක්‍රියාවක් නොකරෙන්න ක්‍රියාව පාලනය කරගන්න පුළුවන් ඒකත් හරි ලේසි ඒකත් පුළුවන් මොකද ඉගෙන ගන්න දෙයක් නැහැ නේද ඒ වගේම ලෝභ දේශ මොහ සහගත වල පත්මෙන්න කතා පාලනය කරගන්න පුළුවන් ස්වාමිනේ ඒකත් පුළුවන් යලකොටිය ශික්ෂාපලාණක ත්‍රි ශික්ෂාව කියන්නේ ඔන්න ඕකයි ඔබට උපසම්පදා වෙන්න අමාරු දෙයක් නේ ඔන්න ඕක කරගන්න ඔය ටික තමයි පනවලා තියෙන්නේ දැන් හරි ලස්සන කොටස ඥානවන්තයි ප්‍රඥාවරු ගෝචරයි යමක් යමක් වැරදි නම් පව් සිද්ධ වෙනවා නම් ඒක නොකළ යුතුයි නොකිය යුතුයි නොහිතිය යුතුයි කෙටිම ක්‍රමයකින් බුදුරජාන් වහන්සේ විනයක් පැනෙව්වා හොඳට පැහැදිලි ඉදත් පැහැදිලි මතුත් පැහැදිලි අදත් පැහැදිලි කොහොමත් එකක් හැබැයි ඔය කියන විනයට අනුකූල නැති තවත් විදිහේ සංගතයක් වෙන එකක් හැදුවා කාපු මකුණා නොකාපු මකුණා දෙන්නට සිරේ බුදාගෙන ගිහිලා කාට හරි කරදර කරා නම් භික්ෂුන් වහන්සේලා සියලු සංගතියම සිරේ පාවිච්චි නතර කළේ දැන් එහෙම නීතිමාලාවක් තව ක්‍රමයකින් ආවා දැන් ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය නීතිමාලාව කවදා කවුරු හැදුවත් අපිට කියෙව් එක අපි මෙච්චර කාල භාවිතා කරනවා මිසක් අපි දන්නේ නැවක අගමුල මොකද මේ ධර්මයේ පිළිබඳව වැහිච්ච තැන් නැවත වාරියක් ගොඩනගලා හිටා වෙන භාෂාවකින් ලියලා ඊට පස්සේ පාලියෙන් ලියපු එක ආයතරයක් කාලයක් ගෙනලා ආයෙ සිංහලට පරිවර්තනය කරලා තව කට්ටියක් ලියලා අර ඉස්සර පොත් ටික දකින්නත් නැහැ ඊට පස්සේ සිංහලෙන් ගినాපු එක හෙලාටුවා සහ හෙලවසින් ලියව ත්‍රිපිටකය කියලා ගෙනලා ආයෙ පාලියෙන් තව කට්ටියක් පරිවර්තනය කරලා ඉස්සර අඩියක් වගේ එකක්වත් පේන්නේ නැහැ ඕ වගේ යම් කිසි කාර්යයක් සිද්ධ කරගෙන ආපු එකේ ප්‍රතිඵලයක් තමයි අද මේ තියෙන ත්‍රිපිටකය ඉතින් අපි නිගමනය කරගන්න මාරි ඔය වැඩි කොයි හරිය ඇත්තද කොයි හරිය එකතු වෙලාද අපිට කියන්න බැහැ විවිධාකාර ප්‍රශ්න තියෙනවා දැන් ඒ සහ අටුවා කතා ඒ වගේම ඊට පස්සේ ලිව වංශ කතා මේ හැම ඒවාම තියෙන පුදුම අතිශයෝක්ති හිතන්න බැරි ඒවා මෙහෙට ඉදිරිපත් කරලා තියෙනවා ගොතලා තියෙන කතාවල තියෙන පූර්ණ අතිශයෝක්ති බොහෝ කොට අතිශයෝක්තිය කියන එක වර්ණනා කරන විනාක් නෙමෙයි ඒක මහා පාපයක් බොරුවක් සිද්ධ නොවන දෙයක් සිද්ධ වුණ හැටියට කිව්වොත් මේක ප්‍රලාපයක් ධර්මයක් අධර්මයක් වෙනදී යමක් කිව්වොත් මේක බොරුවක් මහා බොරුවක් ඔය බොරුව ප්‍රලාපයකින් නිය ඔක්කොම පව් බුදුරන් වහන්සේ පාපයකින් හික්මවා ටිකක් පෙන්වුවේ නැහැ ලෝක සත්‍යයන් දුන්නේ සත්‍යයේ ධර්මයේ තෝරාගෙන විමුක්තියේ මාධ්‍යය එහෙනම් ඒ මාධ්‍යය තුළ තම තමන් තේරුම් ගන්න ඕනේ යමක් පව් නම් ඒක නොකර ඉන්න ඒ ක්‍රමවේදය උච්චාසයන මහාසයන විග්‍රහ කරනකොට අදට වෙනකොට දැන් ඔය කාලයක් තිස්සේ මම එකයි කිව්වේ පාලියට ගෙනහලා පාලියෙන් සිංහලට පරිවර්තනය කළා ඒ අදාත් අනුව ඊට පස්සේ ඒකෙන් ආයතනයක් අරගෙන අර පොත් ටික එකක්වත් නැහැ සිංහලට ගත හෙලාපුවාව ලියපුවා සහ හෙලවසින් ලියපු ටික ආයි පාලියෙන් නගලා අර ටික ආයි වැරදි තියන් අහ කරලා පුනරුත් දෝෂ ආයින් කරලා ඒ වගේම තේරුම් ගන්න බැත්තන් සුද්ධ කරලා ආයි ලිව්වා කියලා තියෙන බුද්ධක සාඳුරු ඔහොම කරලා ඉවර නැලන් ගත්ත කිත්ති අනිත් පොත් ටික එකක්වත් නැ විනාශ කරලා හිටන් අර පොත් ටික විතරයි අද තියෙන්නේ ඉතින් ඕක වැඩි කොයි කොයි ආකාරයෙන් කීයක් වෙනස් වුණාද කොහොමද දන්නේ පුතත් යන කෙනෙක් නේ උන්වහන්සේ. ඒතර උන්වහන්සේ මාර්ගඵලලාභී කෙනෙක් නෑ එහෙම වර්ධින් නැති වෙන අදහසක්වත් දහම් ඥානයක් ඉවක්වත් තියෙනවා කියන්නේ. එහෙම දෙයක සදානක්වත් නෑ. ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෙක් වශයෙන් ඉගෙන ගත්ත කෙනෙක් භාෂා ශාස්ත්‍රය ගැන හොඳ දැනුමක් තිබුණා. එහෙම අයගේ යම් කිසි ක්‍රමවේදයක් තුළින් ඒ දෙනු පෙන්නනවා පුනරුත්තර දෝෂ සහ නොපැහැදිලි තැන් අයින් කළා කියලා. දැන් ඒක ඊට ඉස්සෙල්ලා කියන ඒවා කාගේවත් ඒ දිවිච හෙලාටුවා මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු සිව්පිලි සිඹියාවත් මහ රහතන් වහන්සේලා දුන්න හෙලාටුවා කියේ. දැන් සිව්පිලි සිඹියාවත් මහ රහතන් වහන්සේලා මිහිඳු මහ රහතන් වහන්සේ මුල් කරගෙන ඒ පරම්පරාවෙන් ගෙනාපු ඒ හෙලාටුවා වල පුනරුත්ත දෝසායි නොපැහැදිලි අර්ථ වැටහිලා නැති අර්ථ පැහැදිලි නැති තැනින් අහක් කරන්න කවුරු දක්ෂය? මේ යථාර්ථය කොහෙද තියෙන්නේ? දැන් මෙහෙම දැන් තියෙනවා මේ ශාසන අර්ථ වෙනයි ලෝකාර්ථ වෙනයි ශාසන අර්ථය තේරුම් ගන්න බැරි කෙනෙක් හිටියොත් ලෝකාර්ථයෙන් මේක විමසනල්ල බලනවා ඒතොර මේක කරගන්න බැරුව යන ආරෝග්‍ය පරමාලාභ නිබ්බානම් පරමංසුඛං කියනකොට ඕකේ ලෞකික අර්ථයක් තියෙනවා නිරෝධික පරමලාභයයි නිවන පරම සුඛයයි කියන ඉතින් ඒ කාලේ වමනොත් ඔය වදිනේ ගිනාවා බුදුරජාණන් වහන්සේ තාරෝග්‍ය පරමාලාභ නිබ්බාන පරමංසුඛං කියලා මේ දේශනාව කරනකොට එක වවුනේ බොහොම සන්තෝෂේන බුදුරන් වහන්සේට ප්‍රශංසා කළා. බෞද්ධ ගෞතමයන් වහන්සේ අපිත් බොහොම සන්තෝෂයි. මොකද අපි වේදිතුවේ ගාථාව තියෙනවා. ඕකෙන් අපිත් බණ කියනවා. මේ ඔබ වහන්සේත් ඒක අනුමත කරලා තිනවා පේනවා. ඔබ වහන්සේත් ඒකනේ කියන්නේ. කියව් තමන්ගේ ලොකුකමෙන් පේනයි බුදුරන් වහන්සේට ප්‍රශංසා කරනවා. දැන් මොකක් නිසාද? ආර්ථේ ලෞකිකයි. හැබැයි ලෝකෝත්තර ආර්ථේ ලෞකික භාෂාවකින් දෙන්න ක්‍රමයක් නැහැ. ඒක ලෝකෝත්තර ඥාන ගෝචරයි. මෙන්න මෙහෙම දැන් තමයි අර පුනරුත්ත දෝෂ සහ නොපැහැදිලි දැන් අයින් කරපුවා නම් අයින් වෙලා තින්න ඕන ඕවා. පැහැදිලි එකෙන් දේශනා කළා, විග්‍රහ කළා. පැහැදිලි එක ලෞකික ආර්ථේ. ලෝකෝත්තර ආර්ථේ වැහුණා. දැන් ඔකනේ ඔක විග්‍රහ කරමු. සූත්‍ර ගැන හුඟක් තියෙනවා. මිලිසලා දේශනා කරලා පටි දිනවා. කාලය යනවා ඒක විග්‍රහ කරන්න ගියෝ. බුදුරණන් වහන්සේ දේශනා කරනවා බබුණ ආරෝග්‍ය කියලා කියන්නේ උඹ කියන්නේ මේ කයි ලිල් රෝග නැති එක නෙමෙයි. ඒකට කියන්නේ ලෝක සම්මත කතාවක් ඒක. මේ කයි ස්වභාවය දකින්න මේක වෙනම රෝගයක් වා. කොච්චර රෝගී කියලා හිතියත් මේක එකම රෝග පිටක්. මේක ලෙඩ ගොඩක් කියලා දකින්න ඕන. මේ කයි ස්වභාවය. මෙහෙම දැක්කම පස්සේ මේ කය තමයි මේ රෝගී කිව්වේ. මේක තමයි ආර්ය විනී රෝගී කියන්නේ කයට. උඹලා රෝගී කියන්නේ මොකද? ඔය කයට හැදෙන ඒවා. ආර්ය විනී රෝගී කියන්නේ මේ කයට. රෝග නැති කයක් කොහෙද තියෙන්නේ? පීඩනේ නොදෙන කයක් කොහෙද තියෙන්නේ? මේ ආර්ය විනී කයට රෝගී කියනවා. මේ කය කියන්නේ මේ පංචස්කන්ධයයි රෝගී. ඔය පංචස්කන්ධයයි රෝගී යම් තැනක නැති එතනයි ආරෝග්‍ය. එන එක තමයි නිවන. අන්නේ නිවනයි පරමලාභය. දැන් බුදුරණන් වහන්සේ දේශනා කළ ආරෝග්‍ය පරමලාභය කියන එක අද දීගණ තෙර ගහන ආරෝග්‍ය පරමලාභය කියන එක අර්ථය කොච්චරද? අර බබුණගේ අර්ථයෙන් දීගණ තෙර ගහලා තියෙන්නේ. බුදුදහමේ කොටසක් අරගෙන වාක්‍ය කළ ආරෝග්‍ය පරමලාභය කියන. ලෙඩනතික පරමලාභය කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා කියලා අර බබුණා කිව්ව අර්ථයෙන් තියෙන්නේ. කොහොමද බුදුහාම දේශනා කළේ? ওই සූත්‍රයේ තියෙන නිසා බේරෙනවා. ඒක වෙන්නල පුළුවන් තව. බුදුරණන් වහන්සේ දේශනා කළ ආරෝග්‍ය ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් අර්ථයේ පෙන්ලා තිබුණා යම් තැනක ලෞකික අර්ථයෙන් ඕකට බලන්න ගියාම ආරෝග්‍ය කියන්නේ කයයි කියලා තිබුණා නම් එහේ මොනවා මොකක්ද? ඉතින් තේරුම් ගන්න බැරි අර්ථ අහක් කරලා හිටන් දන්නේ කියලා ලිව්වා. ලියනකොට මොකද වුනේ? වටිනා ගැඹුරු ධර්මයේ අටපත් වෙලා විනාශ වෙලා ගියා. ඔන්න ඔය ක්‍රමයට විනාශ වෙච්ච එක හේතුවක් වෙන්න පුළුවන් අර බැමිනිත්‍යාහයට. මොකද වෙන්නේ? ධර්මයේ අධර්මයේ වුණා. ගැඹුරු අර්ථේ නැති වෙලා ගියා. එහෙම වුණාට පස්සේ ආයි කවද නිවන් දකින්නේ? ලෝකෝත්තර ධර්මයේ උපනැංගෙන්න විදිහක් නැහැ. ලෞකික ධර්මයක්ම උපනැංගෙනවා. ලෞකික ස්වභාවය. ධර්මයේ අර්ථේ වෙයිදයක්. මෙන්න මෙහෙම දේවල් වෙනවා. ඊයා විලා තියෙනවා මේ ධර්මයේ හුඟක් විග්‍රහ කරපු තැන් වලත් තියෙනවා. ඔය අටුවා ලියන්න ගියාම තමයි හුඟාදුරට ප්‍රශ්නේ ආවේ. ඒ වගේම ධර්මයේ දිනනකොට ওই තැන් කොහොම අහ කරපු තැන් නිසා ඕවාගේ දේවල් වටිනා දහම් කටස් වෙහිලා ගියා. වෙයිදිය බොහොම වැඩි. ත්‍රිපිටකයේ සූත්‍ර කියන ගානේ සූත්‍ර දහස් ගාණක් නැහැ. කොයි පොතකවත් නැහැ. මේකෙත් නැහැ, බුරුම රටෙත් නැහැ, තියෙමෙත් නැහැ, කොහෙවත් නැහැ. ඒ සූත්‍රය කොයි කාලේ අතුරු දහන් වුණා දන්නේත් නැහැ. ත්‍රිපිටකයේ දැන් තේරුව අසුව මුට්ටියයි කියවන ගැල්ල බලනකොට තේරුව 79 වෙනා තියෙන්නේ. තේරුව කඩුවි. සිද්ධාන්තය අයින් කරන්න බැහැ. තේරුව 79 මුට්ටිය කියලා පස්සේ හදන්න බැහැ. ඒකේ සිද්ධාන්තය චක්‍රයක් තියෙනවා. ඒ වගේ දීගණිකායේ මෙන්න මෙච්චර අකුරු තියෙනවා, මෙන්න මෙච්චර පද තියෙනවා, මෙන්න මෙච්චර මේ ග්‍රන්ථ තියෙනවා. ඒ ආදී වශයෙන් කරව විග්‍රහයක් තියෙනවා ඔක්කොම. නිකාය පහල පංචනිකාය. ඒ කිව්ව න්‍යාය දරණෝ බලුවොත් ඒක රස් නැහැ. එහෙනම් මූල ධර්මයෙන් කැපිලා ගියවා තියෙනවා. මොනවද කැපිලා ගිය කියලා අද වෙනකන් දන්නේ. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙන නිසා අපිට ඕවා හොයලා විමර්ශනය කරන්න අද බෑ. නමුත් යමක් ඇසුරු කරන රාගක්ෂීර, දේශක්ෂීර, මෝහක්ෂීර හේතු වෙනවනම් ඒ මග අනුගමනය කරලා නිවන් අවබෝධ කරගන්න කියලා අද කරන්න තියෙනවා. මම ඔබ කියන විදිහ විවිධාකාර තර්කවාද හදාගන්න අහවල් සුතේ අහවල් සූත්‍රයේ මෙහෙම තියෙනවා, මේ සූත්‍රයේ මෙහෙම තියෙනවා ආදි වශයෙන් ගලපඬ කියොත් එහෙම සිංහල අර්ථත් එක්ක ගලපඬ බැරි. සිංහල නෙමෙයි, ඒකේ ලෞකික අර්ථත් එක්ක ගලපඬ බැරි වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ ඒව හරියට තේරුම් ගන්න කරගන්න කියලා. ඉතින් මම කිව්වෙත් ඒකයි. උච්චාසයන මහාසයන ගැන විග්‍රහ කරනකොට උච්චාසන මහාසන ආවීරමණී සික්ඛා වදන් සමාධියන් කිව්ව එක තමයි විග්‍රහ වෙන්නේ. උස් අසුන් මහා අසුන් උච්චාසයන කියන්නේ උස් අසුන් වල උච්චාසන. මහාසයන කියන්නේ මහාසන නේ කියන්නේ. ශික්ෂාවදී තියෙන උච්චාසයන මහාසයන ආවේරවන්. ජීවිතාන්ති ක්‍රාතන් වහන්සේලා උච්චාසයනී මහාසයනී වෙඟුලා. උච්චාසයන මහාසයන අතරලා තමයි කටයුතු කළේ.
ඉතින් ඕක විග්‍රහ කරනවා තේරුම වල ජීවිතාන්තී ක්‍රාතන් වහන්සේ උච්චාසන උසසුන වලින් සහ මහා ආසන වලින් ඉඳගත්තේ නැහැ වෙනුණා. ඒක ජීවිතාන්තී දක්ව රහතන් වහන්සේගේ සිරිතක් හැටියට. අනිසරේ කියනවා ධර්මාශෝක රජුරෝ අර නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ රහතන් වහන්සේ නම පාරේ වඩනකොට බොහොම සාන්තයි අනගහලි වෙලා හිටන් උන්වහන්සේ අපවත්තාන කියලා වාඩි වෙන්න උන්වහන්සේ සූසු අසුර කිව්වහම රජුරවන්ගේ අතේ ඉල්ලලා සිංහාසනෙට නැගලා ඉඳගත්තා කියලා. ඔයි කතර මහසනේ ලෝකේ තියෙනවද? මහරජුරවන්ගේ තියෙන සිංහාසනෙට ඇදී ලොකු ආසනක් ඔහි තියෙන වටිනාකමින් ප්‍රමාණී සියල්ලේ උච්චාසන මහසනේ ඒක උසසුර මහසනේ වලින් ලොකුම එක නේ. ඉතින් උච්චාසන මහසනේ අතරව රාතන් වහන්සේ කවදාත් ඒක අපරිහරණය කරන්න නැති කෙනා රජුරවන්ගේ අතේ ඉල්ලලා ඉඳන් ඒක ඉඳගත්තා කියලා. දැන් කොයි එකද ඇත්ත කොයි එකද බොරු? රාතන් වහන්සේ උසසුර මහසනේ පරිහරණය කරන්න නැහැ විවිධ කන්ටවල කොහේ හරි ගිහිල්ලා. එහෙම එකක් කියලා නැහැ. ඒ බුදුරණන් හදේ මැණික් ඵලකක් පූජා කළා. මොකද මැණික් ඵල කියන්නේ මහා වටිනාකම විශාල එකක් ඒක. චූරෝදර මහෝදර කියන දෙන්න සටන් කළා. ඔය ඵලංගෙට. පස්සේ බුදුරණන් හදේ පූජා කරලා බුදුරණන් හදේ මැණික් ඵල කියලා ධර්ම දේශනා කළා. ඊට පස්සේ ඒ ඵලංග චෛත්‍යයක තියෙන ඉඳන් කළාගේ තවත් කතා තියෙනවා. වංශ කතාවල තියෙනවා. මේ රණ්ඩි දිමුත වැණි තියෙනවා පරිහරණය කළේ නැහැ කියන උට. ඒවට කොහොමද ගලපන්නේ? දැන් ওই උච්චාසයන මහාසයන කියන වදනයක් තිබුණා. උඩඟුකමයි මහාන්තත්තකමයි. රහතන් වහන්සේට කවදාවත් උඩඟුකමයි මහාන්තත්තකමයි නම් හටගන්න හේතු නැහැ. අනුසයත් එක්කලා පාප විඳිලා තියෙන්නේ. මානෙ කියන පාපය නිසා තමයි උඩඟුකමයි මහාන්තත්තකමයි කෙනෙකුට එන්නේ. ඒ මානෙ අනුසයත් එක්ක විඳලා ඉවරයි අරිහත් වෙනපත් වෙනකොට. එදා උන්වහන්සේට කවදාවත් උඩඟුකමේ වාසයක් හෝ මහාන්තත්තකමේ වාසයක් නැහැ. කොතන හිටියා? රජෙම ඇදුලේ තියෙන සිංහාසනෙත් උන්වහන්සේට පැදුරත් එකයි සිංහාසනෙත් එකයි. මැස්සක් තන ඇතිරියක් පත්කලක් වගේ තමයි මොන ආසනේ. ඕකේ ඇවිල්ලා නැහැ උන්වහන්සේ. ඒකේ හිතලා අරගත්ත උඩඟුකමක් නැහැ. ඒසාව උන්වහන්සේට මේ ලෝකේ 아무තු වාසනයක් පලවන්න දෙයක් නැහැ. කොයි ආසනෙත් එකයි. කෝකේ ස්වභාවය මොකද්ද? මැස්සකර තන ඇතිරියල පත් කරන ගුරුක සත්‍යාගේ ස්වභාවයෙන් යම්කිසි මානසිකත්වයේ පිටන්නේ කොහොමද? ඇලීමක් නැහැනේ. අන්න රහතන් වහන්සේගේ ස්වභාවය. මොකේ ඉඳගත්තා? ශික්ෂාපදිය කියන්නේ ඔන්නේ චේතනා වාරිසුද්ධියේ පිටම දැනගට කියන වචනයක්. ඔය බාහිර ලෝකයේ තිබෙන ක්‍රියාකාරකම් වලට නෙමෙයි ශික්ෂාපද කියන්නේ. ශික්ෂාව කියන්නේ ඒ යම්කිසි වරදක් ඇතනම් පාපයක් ඇතනම් ඒක මතු නොකරෙන්නා වූ චේතනා වාරිසුද්ධියටයි ශික්ෂාව කියන්නේ. පානාති පාතා ශික්ෂාව කියන්නේ ඒකයි. දඬුමුගුරු දැල්ලුගුල් ආදී මහා තමල පවු නොකර ඉන්නවා ප්‍රාණඝාත නොකර ඉන්නවා කියන වැඩපිළිවෙලක් ඇත්නම් ඒක ශික්ෂාවට උපනිශ්‍රේ වෙන ආධාරයක් නිසා. ශික්ෂාව කියන්නේ පානඝාතේ නොකරන මානසිකත්වයේ පහළ විද චේතනාව, විරති චේතනාව. ඒකෙන් වේරමණී චේතනාව. ඒකයි ශික්ෂාව කියන්නේ. අන්නේ ශික්ෂාව කරා එල්ල කරගෙන ඉතින් දෙන වග සකස් කරගන්න එක තමයි සමාදාන් විලා සිද්ධ කරගන්නේ වැඩපිළිවෙලක්. වදා සමාදාන් වෙලා. ඉතින් මේ වගේ දේවල් හුඟා ගැඹුරු තැන් වලින් හැඟවිලා තියෙනවා. තෝරාගන්න බැරි විදිහට. නැති වෙන හේතුව මොකද? අන්න අර වගේ ලෝකෝත්තර අර්ථයේ වැහිලා. ලෞකික අර්ථයන් ඒවට දෙන්න පටන් ගත්තාම දහම් අර්ථයේ වැහිලා ගියා. ඊට පස්සේ අපිට හොයාගන්න බෑ මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ. විශාල පැටලීලකට වාදනය වෙනවා. ඉතින් තේරුම් ගත යුතු දෙයක් ඕක. ඉතින් මේක කවුරුත්ින් තේරුම් අරගන්න අමුතුමක විධාන පනවන දෙයක් එහෙම තියෙන්නේ නැහැ. ඒ නිසා තමන්ම තේරුම් ගන්න ඕනේ පොඩුවක් පරිහරණය කළ යුත්ත හෝ නොකළ යුත්ත. තමන් කියන්නේ අසනීපයක් තියෙනවා, ලෙඩක් රෝගයක් තියෙනවා වෙන කරන්න දෙයක් නැහැ. පුළුවන් තරම් කොහොම හරි ඊට වඩා ලොකුයි බලහා ගන්න එක. කොහොමවත් බෑ දෙකක් තුනක් එක විදිහට ඉන්න බැයි නම් පුළුවන් විදිහකින් ඉන්න පහදු ක්‍රමයක් හදාගෙන බලහා ගන්න එක තමන්ගේ අමුතු කරදරයක් නෙවෙයි පුළුවන් තරම් ඉඩහැරලා ඒ විදිහට හදාගෙන ඉඳක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ. කොට වෙනත් පරිහරණය කරන තමන්ට අවශ්‍ය ප්‍රමාණය ගන්න. ඒක නීතිනම් පනවන්න බැහැ. එයා එකයි ගන්න ඊට වඩා ගන්න එපා කියලා. මොකද සමහරවිට පස විවතියා ගන්නකොට කොන්ද තුනටියක් ඇක්කම හැදෙනා ඉන්න ලෙඩ මේ ලෙඩ ගොඩක් අය කියන්නේ. ඒ නිසා ඒකත් දෙකක් තුනක් තියාගත්තාම නම් කොල් කැක්කම නැතුව ඉන්න පුළුවන්. මම කොහොමද එයාට කියන්නේ එක කොටයක් පරිහරණය කරන්න කියලා. ඊට වඩා ලොකු දෙයක් කොට තුනක් හරි තියෙන වනපදයක් පෑ දෙකක් තුනක් අහගන්න අවස්ථාව හදා ගන්නවා. ඒකට කවුරුත් අනුකම්පා කරන්න ඕනේ. හැබැයි ඉතින් ඔබ විලාසිතාවක් නැහැ කරගන්න එක හොඳ නැහැ. ඒකත් හොඳට දැනගන්න ඕනේ. ඉතින් ඔයා හොඳට තේරුම් බලන් ධර්මානුකූලව කටයුතු කරගන්න. ඉතින් මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ.
ඒකයි ඉතින් අර වගේ විලාසිතා නම් ගැලපෙන්නේ නැහැ. එක්තරා අවස්ථාවකම විලාසිතාවක් තිබුණ කෙනෙක් ආවා. දැනගන්න හම්බුණා තිබෙන ලකුණු වලින් මෙහෙදි නෙවෙයි. මම පැවිදිෙන්නත් ඉස්සර. හොඳ ලොකු වැදගත් නෝන මහත්තයෙක්. ඒ නෝන මහත්තයා කුරුණෑගල පැත්තේ. රුපියල් 50,000ක බේත් පරිත්‍යාග කරනවා එයාගේ සල්ලි වලින්. එයාගේ පඩිය මොනවා ලොකු වැඩක් කරන කෙනෙක් වෙන්න ඕනේ නැද්ද කොහෙන්ද? හදේට පරිත්‍යාග කරනවා රුපියල් 50,000ක බෙහෙත්. එයාගේ වෙන් කරලා තියෙන හැම මාසයක් ගන්නේ පඩියෙන් ඒ සඳහා. ඉතින් මෙයා එනකොට පුටුවක් වෙනව අරන් ඉනවත් එයාට අපෝපස්ථාන කරනට තව දරුවෙකුත් එනවා ගෑනු දරුවෙක්. අවුරුදු 12 15 16 විතර ගෑනු ළමයෙක්. ඒ ළමයාත් එක්ක තමයි ඉන්නේ. ඉතින් ඇවිදලා හිටන් කතා කරන්නේ අනික් අය කියලා. ඒ තරම් මහන්තස්සත්. කතා කරන්න ගියා කො මාතයා කො බොහොම හැරට අහන්නේ. දෙකට නැවෙන්නේ මං ළඟට ඉඳලා විතරයි. ඉතින් මොන හරි බලාපොරොත්තුවක් අරුත් දෙකින් ඇවිදලා හිටන් ඉඳගෙන පළවෙනි දාසේ වනහන තෝල් දෙකක් හතු කරේ නිය පුතු හතු කරේ ඇවිදලා පුටුවක ඉඳගත්තා ඈතර වෙලා. කවුරුවත් ඒ පැත්ත බලනවා බල බලා බිම් බලා ගන්නවා කවුරුවත් එහෙ කලේ නෑ ඉස්සෙල්ලා එහෙම. ඒ මට කියන්න විදිහක් නෑ මම ඉතින් අනිකාර හොරි කතාවක් කිව්වා. දේශනා කරන පූජා කරන පටන් ගන්න ඔය පූජා පටන් ගන්න ක්‍රම රීතියක් ඒ කාලෙත් කළා. ඊට ඉස්සෙල්ලා මම කියා හිටියා මොකද සමහර අවස්ථාවල විවිධ අසනීප තියෙන අය ඉන්නවා මේ ශාරීරික කෙනෙල වල විවිධ අසනීප තියෙනවා. ඒ නිසා ඒවට අපි අනුකම්පා කරන්න ඕනේ. සමහර කෙනෙක් ඉඳගන්න බැරි අසනීප තියෙනවා පාත ඉඳගන්න බැරි විවිධ අසනීප කියන්න ලැජ්ජා ඒවා තියෙනවා. එහෙම තිබුණොත් මොනවා කරන්නද පුටුවක ඉඳගන්න නැතු. ඒ නිසා ඒ ගැන කම්පා වින්ද එපා කවුරු හරි බඩ ඇති අසනීප කියන්නේ මොකුත් නැහැ කිව්වා. දැන් බැරි දෙයක් අත. දැන් මොනවා කරන්නේ? යාට එක වැදුනා බොහොම තදට. ඊට පස්සේ එදා දේශනා අවසානයේ නේ තොල් රතු කරගත්ත නිය රතු කරගත්ත අයගේ ස්වභාවය ඒක මලක් වාගේ හැද ගහලා ගියා මල පර වෙලා යන වගේ මේ කය කුණු වෙලා පර වෙලා යන ඒකෙ තියෙන මෝඩකම ගැහැටි කියන විග්‍රහයක් ආවා අනිසරේ දේශනාවේ දෙකෙන් නැවිලා ගියා ඊනාද පොටුවක් නැහැ මොකුත් නැහැ තොල් රතු එකත් ඔක්කොම පොතු වලට ඉස්සාව ගියායි අත් මේ රතු ඒවා ගාලා ගාලා තැම්බීලා ඊට පස්සේ ඔක දැන් මෙහෙ ඉන්න විදිහක් නැහැ ඔක අහ කරගෙන ආවා නිය පොතලයි තොල් වලයි එදා තොල් දෙක බලනකොට අර ගාලා ගාලා රතු පාට ගාලා මේකට හුලං වදින්නේ නැහැ තොල් දෙකට පොතු වලට ඉස්සාව ගියායි තොල් දෙක තම්බගෙන ආවා පෙනින්නේ ඇදින්ද ගත්තා හදනේ ඊට පස්සේ අරමුණ වැටලා ගියා. දැන් ඔය පන්සලක නම මොකද කරන්නේ? ලොකු නෝනගනේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මොකද මැඩම් කෙනෙක් ආවේ. ලක්ෂ ගාණක් ගසා ගන්න පුළුවන් හාඳුරෝ එයා වර්ණනා කළා. වර්ණනා කළා නම් ඒ වගේම දෙන්නත් ලැහැත්තිලා ඉන්නේ. ඉතින් මට වර්ණනා කළ ගන්න ඕනේ සාසන ගන්න නෑ. ලසුජි ගාණා ඊට වඩා හොඳයි. ඒකේ තමයි වර්ණනා කළේ නෑ. ඇත්ත ඉතින් ඔහොම කිව්වා. එයාට එල්ල කළේ නෑ. යථාර්ථයක් මෙහෙම තියෙන අසනීප තියෙන අය ඉන්නවා. ඒකදී කවුරුත් අනුකම්පා කරන්න ඕනේ. අතනිය වෙනසා ඒ වගේ අවස්ථාවල සමහර විට ඉඳගන්න බැරුව තියෙනවා විවිධාකාර නැමෙන්න බැරි දේ රෝග තියෙනවා ඒ නිසා මොනවද කරන්නද ඒවට අනුකම්පා කරන්න අනුකම්පාල කොහොම හරි මේ දුක් සහිත සසලෙන් ගොඩ එන්න බලන්න මේ කුණු ගොඩක් වෙන කය ගැන හිතන් යන්න ඉපා මේක හොඳ එකක් නෙමෙයි ලස්සන තිබුණා කැතල තිබුණා කොහොමද තිබුණා මේ කය කියන එක කුණු ගොඩක්මයි කියලා ඉන් ධර්මානුකූල විග්‍රහ කරලා දෙන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමී තමයි කියා දෙන්න තියෙන්නේ ඕක මිසක් වෙන මේක ඇලුම් ගැරුම් කරන්න වටිනා දෙයක් මේක නැහැ ඉතින් ඔය යම් තැනක ඒ වණ කියන්නේ නැති නිසා තමයි ඔය තත්ත්වට ආනන්ද සෙනග යන්නේ තැඟ වල ගිහිලා ප්‍රසිද්ධ තැඟ වලට ගිහිලා එක එකනා ගිහිලා යමතිවරු අර මේ ඔය කට්ටි ඉන්නවා එක එක විදියට ඒගොල්ලෝ ඉද තවන්ගේ තත්ත්වට ආනන්දේ ලොක් කරගෙන ඉතන ප්‍රසිද්ධිය දාගෙන යන්නේ අයිතිලා ලොක්වාන් කරලා වෙන්න යන සිරිතක් තියෙනවා. ඒ මම නම් කියන්නේ මෙහෙනම් එහෙම ඒවට ඉන්නේ එපා කවුරුවා. නිවන් දකින්න බණක් අහගෙන ඇවිදලා ඒ ටික කරගෙන යන්න පුළුවන් කෙනෙක් පුළුවන් හැටියට වෙනවා හරි මේ පහසුකම් සලසයි. මේ පහසුකම් හොඳටම ඇති මේ සැලසෙන ක්‍රමී. මේ ටික වෙනකොට මෙච්චර පහසුකම් සැලසුනේ මේ ඉන්න පිරිස විසින්ම තම තමන්ට හැකි ආකාරයෙන් කරපු දව්පකාර නිසානේ. ඒවා අපත ගියේ නෑ. අමත වේදන් ගියේ නෑ. ඉතින් කළු කරපු වේදිත වහගත කාර්යයක් ඇතුලේ මාතාව ගිහිලා මට එහෙම එකක් නෑ. එහෙම එකක් මට ඕනෙත් නෑ. ඒක දිහා ත්‍රිවිල් කට්ටක් කරා මට ඕනේ නෑ යන්නේ මට යන්නේ ගමනකුත් නෑ කොහේ යන්නේ. ඉතින් ওই දෙන සල්ලිටි මට අවුතුම් කරලා දෙන්නේ මේ කිව්වේ මොකද කරන්න කිව්වේ ඒක විතර ලස්සන කරලා දෙන්න. ඒ පහසුව මේ ඉන්න පිරිසට වදනයක් හරි දහම් පදයක් හරි නිවන් මඟ පාදා ගන්න ලොකු ආසනාවක් පෑදෙන අවස්ථාවක් වරපත් කරලා දීලා. ඉතින් කියන්නේ තියෙන්නේ තෙච්චරයි. ඉතින් ඒ වගේ අනුගමනය කරන සියලු දෙනාටත් අත හිත දුන්න අයටත් අනන්ත අප්‍රමාණ පීගුණන උල්පතක් වාගේ Tamanda පහසුකම් සැලසින්න හේතුවක් ලැබිලා ඒ යහපත මඟ පෑදීලා නිවන් මඟ පාදා ගන්න හේතු ආසනාව උපරිමයෙන් ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒ කවුරුත් ඒ වැරදි එක දන්න නිසාම එකතු වෙලා හැකි ආකාරයෙන් කරගෙන යනවා. සමහර දාට මීතර ගෙනල්ලා දෙන්නේ ලොකු කමර තිවිච්ච කමර නෙමෙයි. මේ වටිනාකම දැක අතින් තියෙන මුද්ද උගත් කියලා මුද්ද විතුන්ලා ගෙනහලා ඉතින් මේ වැඩ කරන සල්ලි ගෙනත් දෙනවා මම හොඳටම දන්නවා එහෙම අය ඉන්නවතර ඉතින් මතක් වෙනට ඇඟ හිලි වැටෙනවා මේ වලට මේ දෙන්නේ මෙහෙම සල්ලි නේද මේ සතුටින් ගිරහල්ලා තියෙනකොට වැක්කේන වැඩිකමල ගිනත් දෙනවා නෙමෙයි. සමහරවල් දරුවන්ට කන්න බොන්න ඇති විචදී දෙන්නත් විචදී ගිනත් තියෙනවා. මරණ මොහොත වෙනකොට කීයක් හරි අරගෙන හරි මගේ මිනිහට කටයුතු කරවම් කියලා. ගෙනත් දීපේක හංගලා දීපේ චික ගෙනහල්ලා හිටා විකුණලා ගෙනහල්ලා මෙන්න හාමුදුරනේ කියලා හන්නේ නැහැ මෙතන කියලා දෙනවා. මේ තියෙන වැඩක් කරන්නේ මේක අපිට වටිනවා කියලා. ඉතින් ඒ හේතු දකින්න නිසා මට හැඟ හිරි වැටෙනවා. ඒ වගේ දෙකින් වෙන දෙයක් වෙනවා දකින්නකොට. කරන්න ඉතින් ඉඳ තියන්නේ නැහැ. හැකි තරම් දුරට මම උත්සාහ කරන්නේ. ඊ අවශ්‍ය ටික කරලා දීලා මේ මං ඉන්න කාලයක හරි ඒ පහසුකම සරසලා දෙන්න. ඊට පස්සේ මේ අප ධර්ම න්‍යායක් වෙන්නලා වතු කරලා දුන්නා නම් ඉන්න පිළිතර මම නොහිටියා කියලා ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අනුගමනය කරගන්න පුළුවන්. මේ පරිත්‍යාග උපාදීන විදිහ දහම් ගුරුවරයා නිතර ගන්න කියන්නේ ආයතරයක් ගුරුවරයෙක් ඇසුරු කරගෙන ඉඳලා මේ කටයුතු කරගන්න ඉඩ තියාගන්න නෙමෙයි. Tamante kohi hari nidahaswa inda sthanayak tiyena ඇසුරු කරගෙන ඒ කටයුතු කරගෙන ඒපත් පිරිසක් කියලා දහම් සාකච්ඡා කරමින් ධර්ම ඥානීය වර්ධනය කරමින් නිවන් අවබෝධ කරගන්න අප්‍රමාද කටයුතු කරගන්නලා යෝනි. ඊට අවශ්‍ය පරිසරයක් මේ විහි කරලා තියෙනවා. මම හිටියත් එකයි නැත්ත් එකයි ඊට පස්සේ. ඒකේ අවශ්‍ය කර පරිසරය මේ දෙන්නේ. ඉතින් ඔබ තේරුම් අරගන්න ඕනේ. අරන් ඒ විදිහට අනුන් නිසා අනුන්ගෙන් අවවාද අනුශාසන අරගෙන හැදෙන්නේ නැතුව ධර්මයේ ගුරුකරයා කරගෙන තමන් පුළුවන් තරම් දුරට හික්මිලා තමන් යහපත්යේ කටයුතු කරන්න ඉතල කාගෙන්වත් අවවාදයක් ඉදිරියට අවශ්‍ය වෙන්නේ නැහැ. කෑ ගහන්න එපා කියන්න ඕනෙත් නැහැ. ඔහොම අවින පේන්නේ නැහැ. ඔය පාත් වෙන කියන්න ඕනෙත් නැහැ. මේ දගල දගල ඉන්න එපා කියන්න ඕනෙත් නැහැ. ඔය වයි වාලන් ඇඳුම් ඇඳින් මෙතන ඉන්න එපා කියන්න ඕනෙත් නැහැ. ඒක ඔක්කොම ඒ සංගුණත්තේ තම තමන්ට හැදෙන ස්වයංක්‍රීය ක්‍රමයක්. ඒ වගේම ස්වයං මේ සංවරයක් මේ ශාසන මාධ්‍යයේ තියෙනවා. මේක නීතිමාලාව කොයි කාලේ හැදුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් මූලික ධර්මයේ තියෙනවා නීතිමාලා එකක්වත් නැති ස්වයං සංවරත්වයක් ඇතින් ප්‍රඥා ගෝචර ක්‍රමයක් මේ බුදුදහම කියන්නේ. අන්නේ ඉදාතිවිච ක්‍රමේ තමයි අදත් මම මේ විග්‍රහ කරලා දෙන්නේ. ඒ ධර්මයේ මුල් කොටස ඒක තියෙනවා. පතු හදාගත කොටසවල ওই නීතිමාලා තියෙනවා. මේ නීතිමාලා නැති ස්වයං බුත් ඥානීයම සංගරත්ය ඇතිකරන කරන ක්‍රමයේ තුලින් වැඩි හරියක් මාර්ගඵල අවබෝධ කරලා තියෙනවා ප්‍රඥාවන්ත වෙලා තියෙනවා. ඒ වටිනා වාද්‍ය තමයි මෙහෙත් වෙන්නන්නේ මෙන්න මේ ටික කරගන්න කියන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න කටයුතු කරගන්න ඕනේ.